සාධනාවෙන් පාත්තම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ කාර්මික තුමාත්මනි මුළු සදහැති ලෝකයේම උතුම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ සමරමින් උන්වහන්සේලා තිරුවන්තා වදාරණ මොහොතේ කළ දේශනාවන් සියයට නගමින් මොහොතට මතක ඇති උන්වහන්සේ පන්සාලිස් වසරක අපරිමිත මහා ලෝක සේවාව නිමා කරලා දිනෙත් පියා ගන්නට සූදානම් වුණේ මල්ල රජදරුවන්ගේ සල්තුරු සෙවණදී කුසිනාරාමේ. එදා බුදුරජාණන් වහන්සේගේ මේ පරිනිර්වාණය සැලවුණු දිව්‍ය බ්‍රහ්මනාග මනුෂ්‍යාදී හැම කෙනෙක්ම කම්පිත ප්‍රකම්පිත වුණා. අවසාන මොහොතේ උන්වහන්සේට තමන්ට කළ හැකි උපරිම දේ පූජා පවත්වන්නට සූදානම් වුණා. දිව්‍යමය මලින්, දිව්‍යමය සුවඳින් දිව්‍යමය පූජා පැවැත්තුවා. නොයෙක් දිව්‍යමය ශබ්ද පූජා උන්වහන්සේ වෙනුවෙන් පැවතුණා. මනුෂ්‍යයන් අතරින් නොයෙක් නොයෙක් පූජාවන්ගෙන් උන්වහන්සේට මේ අසිරිමත් මහා පූජාවන් දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේට කතා කරලා එදා මතක් කළ ආනන්දය යමෙකු මට සැබවින්ම පූජා පවත්වනවා නම් සැබවින්ම මට ගරු කරනවා නම් ඒ ගෞරවය මේ මලින් පහනින් සුවඳින් නොයෙක් නොයෙක් ධූරේ නාදයන්ගෙන් ඒක කරන්න බෑ. මට කරන සැබෑ පූජාව මේවා නෙවෙයි. මට යම් කෙනෙකු සැබෑ පූජාවක් කරනවා නම් ඔහු මා විසින් දේශනා කළ ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙමින් සෝ සක්කරෝති ගරු කරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය. ඒ ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම මට කරන සැබෑ ගෞරවයේ සැබෑ පූජාව බව, පරම පූජාව උතුම් පූජාව බව දේශනා කළා. ඒ උතුම් දේශනාව මේ පින්වතුන් සිහියට නගාගෙන බුදු උපත සිදුවුණු, සම්බුද්ධත්වයේ සිදුවුණු, පරිනිර්වාණය සිදුවුණු අද වැනි දවසක ඒ උන්වහන්සේගේ අවවාදයෙන් හිත් පුරවාගෙන උන්වහන්සේට ආමිසයෙන් පමණක් නොව ප්‍රතිපත්ති පූජාවකනු උන්වහන්සේ පුදන්නයි මේ හැම දිනාම හිමිදිරි උදෑසන සීල සමාදානයට පිහිටලා මේ ගුණ පුරන්න ප්‍රතිපත්ති මේ ජීවිතයක් ගෙවන්න ආරම්භ කළේ. ඒ ප්‍රතිපත්ති මේ ජීවිතය තුළ ධර්මයේ අනුගමනය වෙන උතුම් වැඩපිළිවෙලට කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුව පැවැත්ම, ධර්මයට අනුව පවතින්නට නම් අපි ධර්මයේ අනුකමක් දැයි හඳුනා ගන්නට වෙනවා. ඒ සඳහායි අපි කල්යාණ මිත්‍රාශ්‍රයක් හොයාගෙන ගිහිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන වචනය කියවෙනකොට බොහෝ දෙනාගේ මනසට නැගෙන්නේ භාවනාව. භාවනාවෙන් යුක්ත වෙන්න ඕන කියලා. ඒක සැබෑම අර්ථකුත් නෙමෙයි. භාවනාව කියනකොට අපි හඳුනාගෙන තියෙන බොහොම පටු අර්ථයක්. හැබැයි භාවනාව කියන එක සැබෑ අර්ථයෙන් වටහා ගත්තා නම් ඒ අදහසේ වැරදකුත් නෑ. පින්වතුනි, අපි දන්නවා භාවනාව කියලා කියන්නේ බුද්ධ දේශනාවක්ම පමණක් නොවේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් බෝසත් සිරිත අපි විමසලා බැලුවොත් ඒ යුගවල උන්වහන්සේ ධ්‍යාන භාවනා වඩලා තියෙනවා. බුදු වෙන ආත්ම භාවයේ අපට විශේෂයෙන් කියවෙනවා ආලාර කාලාම උද්දකාරාම පුත්ත භාර්ගව වැනි තවුස්සුරු පිළිබඳ හේතු භාවනා කළාය. බෝධිසත්වයන් වහන්සේ තේ අය අතරට ගිහිල්ලා ඔවුන්ගෙන් ධර්මයේ ඉගෙනගෙන ඒ ධ්‍යාන සමාපත්තිය වැඩුවා. හැබැයි ඒ සියල්ල උන්වහන්සේ අතහැරලා ඇවිල්ලා බෝමුල වැඩ ඉඳගෙන මෙවැනි වෙසක් බොහෝ දිනයක උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. ඒ අවබෝධ කරගත්ත ධර්මයේ තුල උන්වහන්සේ බොහොම වටිනා ප්‍රකාශනයක් කළා. උන්වහන්සේ අවධාරණය කොට මතක් කරනවා තව කෙනෙකුගෙන් අහගත්ත දෙයක් නෙමෙයි, තව කෙනෙකුගෙන් දැනගත්ත දෙයක් නෙමෙයි මේ අවබෝධ කරේ. උන්වහන්සේ මහා සිංහනාදයක් කළා මේ ගැන. පුබ්බේ අනුසුතේසු ධම්මේසු, පෙර නොයසු විරු දහමක් අවබෝධ කළා කියලා. එනිසා අපි භාවනා කියන වචනයට අරුත් හොයන්න ඕන පෙර නොයසු විරු දහමක් කියන තැනින්. ලෝකෙ හැමදාම තිබුණු භාවනා ක්‍රම අතරින් බුදුදහමේ එන භාවනා ක්‍රම හඳුනා ගන්න, වෙන් කර ගන්න සමත් නොවුණු අපි කරන භාවනාව සමහර වෙලාවට බුදුවරු ලෝ පහළ වෙන්නට කලින් තියෙන ධ්‍යාන භාවනාවම වෙන්න පුළුවන්. සැබවින්ම එහෙම තමයි අද භාග දෙන අතරේ භාවිතා වෙන්නේ. භාවනා කියන වචනය බුදුදහම තුල විමසනකොට අපට හමු වෙනවා අවස්ථා දෙකක්. පළවෙනි තැන තමයි පුණ්‍ය ප්‍රතිපදාව. උන්වහන්සේ ලෞකික මාර්ගය දාන, සීල, භාවනා නමින් දක්වන තැන භාවනා කියන වචනය කියවෙනවා. ඒක ලෞකික ප්‍රතිපදාව. ඊළඟට තව භාවනාවක් ගැන කියවෙනවා. අත්තිවික්කමේ ආසවා භාවනා පහතබ්බා. මහණෙනි, ආශ්‍රවක්ෂය සඳහා භාවනාවෙන් කළ යුත්තක් තියෙනවා. අනේ එතනදී හරීම වැදගත් අර්ථයක් මතුවෙනවා. මජ්ක්‍ධිම නිකායේ සත්තාසව සූත්‍රය. මේ සූත්‍ර දේශනාව තුළ ආශ්‍රවක්ෂය, කර්මක්ෂය සඳහා, රහත් වීම සඳහා වැඩ පිළිවෙළවල් හතක් දක්වනවා. ඒ හතේදී භාවනාව දක්වන්නේ හත්වෙනි අංකයට. අද අපිට නිවන් දකින්න ඕන පළවෙනි අංකය භාවනාවේ හැටියට පත් කරගෙන තියෙනවා. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒ සද්ධාතව සූත්‍රයේදී හත්වෙනි තැනටයි නිවන් මගෙහිදී භාවනාව ලකුණු කරලා තියෙන්නේ. දසනා පහතබ්බා, සම්මරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා. පළමුවෙන් දැක්කේ දසනා පහතබ්බා. අතිවික ව්‍යාසවා දසනා මානෙ දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒක දර්ශනයෙන්ම කරන්න ඕනේ. ඒක භාවනාවෙන් බෑ. මානෙ සංවරයෙන් දුරු කළ යුතු ආශ්‍රව සංවරයෙන්මයි දුරු කරන්න ඕනේ. ඒක භාවනාවෙන් බෑ. මානෙ ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒක ප්‍රතිවේක්ෂාවෙන්මයි ඒක භාවනාවෙන් කරන්න බෑ. අතිවික්‍රම ආශ්‍රව අදස් අදිවාසනා පහතබ්බ. මහණෙනි, ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒක ඉවසීමෙන්මයි ඒක භාවනාවෙන් වෙන්නේ. ඒ වගේම මහණෙනි, පරිවර්තනයෙන් බැහැර දුරු කිරීමෙන් වෙන්නේමින් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒක පරිවර්තනයෙන් මිස ඒක භාවනාවෙන් කරන්න බෑ. විනෝදන පහතබ්බ. මහණෙනි, වීර්ය කිරීමෙන් දුරුකලයුතු ආශ්‍රව තිබෙනවා. එක විනෝදනයෙන් මිස භාවනාවෙන් කරන්නේ නැහැ. මානෙනි, භාවනාවෙන් දුරුකලයුතු ආශ්‍රව තියෙනවා. එක භාවනාවෙන් මිසක දර්ශනයෙන්, සංවරයෙන්, ප්‍රතිසේවණයෙන්, අදිවාසනයෙන්, පරිවචනයෙන්, විනෝදනයෙන් බැ. එතන උන්වහන්සේ භාවනාව කියලා දක්වලා තියෙන්නේ පැහැදිලිවම වජ්ජංග වැඩීම. ඒ ලෝතුරු මඟ තුල දක්වලා තියෙන්නේ බොජ්ජංග වැඩීම. එතකොට ඊට මෙහා පැත්තෙන් අපි කතා කළා භාවනා කියන විෂය, දාන සීල භාවනා නැමැති තැනින් ලෞකික ප්‍රතිපදාව. මේ ලෞකික ප්‍රතිපදාව තුළ එන භාවනා ක්‍රම භාවිතා කරලා කවුරු හරි ලෝකෝත්තර ඵල නිවන අපේක්ෂා කරනවා නම් ඒකත් ඉටු වෙන්නේ නැහැ. හිස් ප්‍රාර්ථනාවක් වෙනවා. ඒ නිසා භාවනාව ගැන අපිට හුඟක් දේ තියෙනවා ඉගෙන ගන්න. ඒ වගේ හැත්තෝගේ ජීවිත කාලය තුළ කෙසේ හෝ සපුරා ගන්න කල්‍යාණ මිත්‍රය හොයාගෙන ගිහිල්ලා ඒව දැනගන්න ඕන. ඉතින් අද දවසේ අපි මේ බඳු ගැඹුරු විවරණයක් කරන්න යන්නේ නෑ. අද අපි ඊට වඩා දාන සීල භාවනා තැනින් භාවනා කියන අර්ථයට යම් අර්ථයක් සපයගෙන අපේ ජීවිත තුළ හැමදාම යමක් කරන්න බැරිද කියලා හිතා ගන්න පුළුවන් තරමේ යම් අදහසක් අප තුළ මතු කර ගන්න පුළුවන් වුණොත් ඒ ප්‍රමාණවත් වේවි අදට මේ කෙටි කාලයට. පින්තුනේ භාවනාව කියන එක ගිහි ගෙදරින් ආපු හාමුදුරන් වහන්සේලාට විතරක් කළ යුතු කාර්යයක් නෙමෙයි. ඒක ලෝකෝත්තර ප්‍රතිපදාවෙහි විසැනෙන්නන්ට විතරක් නෙමෙයි. ඒක ලෞකික ප්‍රතිපදාවට දාන සීල භාවනා නමින් දේශනා වෙලා තියෙනවා. මේ භාවනාව ඇයි අපට වැදගත් වෙන්නේ කියලා හඳුනාගත්තොත් ඔබට එය නොකර බෑ. අද මේ ජීවිතයේ ඔබ දැනුවත් කෙනෙක් වෙලා තියෙනවා. දැනුවත්කමක් බුද්ධිමත් බවක් නොතිබුණා නම් ඔබට මේ රටට එන්න ලැබෙන්නේ නෑ. ඔබ සුදුස්සෙක් වූ නිසායි මේ රටට ඔබ තෝරගත්තේ ගෙන්න ගන්න විසපත් දුන්නේ. ඒ සුදුසුකම උනේ ඔබේ විශේෂ ඥානය දැනුම නුවණ. ඒ දැනුම නුවණ නිකන් ඔබට ලැබුණා නෙමෙයි. මේ ජීවිතයේ ලද භාග්‍යයක් නෙමෙයි ඒක. ඔබ ඔය නුවණ ලබා ගත්තේ සංසාර ගමනේ කරන ලද භාවනාවේ පුණ්‍ය විපාකයක් ඇතුව. හැම අම්මා කෙනෙක්ම හැම දරුවෙක්ව දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න කැමති. ඒ වගේ හැමෝගේම අම්මලාට, ඒ හැම අම්මලාටම හැම තාත්තලාට මේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න බෑ. විවිධ ආකාරන පුළුවන් උත්සාහවත් කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න බෑ. එයි ඒ දරුවා තුළ ඒ පුණ්‍ය භාගිය නැත්තම්, ඒ භාවනාවේ පුණ්‍ය විපාකේ ඉඳලා නැත්තම් මොන තරම් දේ පෙව්වත් ඒ දරුවා ඔය තැනට ගියෙන්න බෑ. කොච්චර දෙනා වළක්වන්නේ නේදවත් මේ පුණ්‍ය භාගිය තියනවනම් කාටවත් වළක්වන්න බෑ කියන ගමන. ඒක පුණ්‍ය විපාකයක්. ඒ නිසා ඔබ සංසාර ගමනේ භාවනා කරලා මේ විපාකය ලැබුවේ. හැබැයි මේ විපාකය ලැබනකොට ඔබ සසරේ කළ දේ ගෙවලා අරසන්. ආපහු දැන් කරගත්තේ නැත්නම් මේ භාවනාවේ පින ඊළඟට උපදින්න පුළුවන් මන්ද බුද්ධිකයෙක් වෙලා. දුර්වලයෙක් වෙලා. අදක්ෂයෙක් වෙලා. එනිසා මේ සංසාර ගමනේ අදක්ෂයෙක් නොවි. මන්ද බුද්ධිකයෙක් නොවි. දුර්වලයෙක් නොවි. දැනුවත් වෙන්න අපට භාවනාවේ විපාක ඕන. සිද්ධාර්ථ කුමරු පිළිබඳව සිහිතරනකොට අපට කියවෙනවා සර්වමිත්‍ර බමුණා ළඟට ගිහිල්ලා වැඩි කලක් ඉගෙන ගන්න ඕන වුණේ. එතුමා දන්න හැම දෙයක්ම බොහොම කෙටි කලකින් සිද්ධාර්ථ කුමරු ඉගෙන ගත්තා. ඒකම ලෝකයේ තුල අපවාදයක් ගොඩනගන්නත් හේතුවක් වුණා. සිද්ධාර්ථ කුමරු කාමයට බිදු කාමෙහි ඇලුණු කෙනෙක් කියලා ඉගෙන ගන්න ගිහිල්ලා ගුරුවරයා ළඟ වැඩි කලක් නොඉඳ සිල්ප හැදෑරීම අතහැරලා ආවා කියලා කතාන්තරයක් ඇති වුණා. අන්තිමට විවාහයට දියණියක් දෙන්න හැම රජදරුවෙක්ම අකමැති වුණා. මේ මෝඩ මිනිස්සෙකුට නූගත් කෙනෙකුට අපේ දුවක් දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කළා. ඔබ දන්නවා අන්තිමට සිද්ධාර්ථ කුමරුට ශිල්ප දක්වන්න වුණා. ශිල්ප දක්වලයි යසෝදරාව ගන්න උනේ. අන්න උන්වහන්සේ බොහොම කෙටි කලකින් ඒ මහා දැනුමක් ලැබුවේ නිකන් නෙවෙයි. සතර කරන ලද භාවනාවේ පිනේ විපාක. ඒ ශාවකට නිවන් දකින්න මොහොත දක්වාම මේ භාවනාවේ විපාකය වුණ. එනිසා ඔබ කැමති නම් ඊළඟට ආත්ම භාවයේ මන්ද බුද්ධිකයෙක් වෙන්න දුර්වලයෙක් වෙන්න ඔබ භාවනා කරන්න එපා. ඔබ මේ ජීවිතේ වගේම ඊළඟට ජීවිතවල නිවන් දකිනකන් බුද්ධිමතෙක් වෙන්න, උපතෙක් වෙන්න, දක්ෂයෙක් වෙන්න හැම තැනකින්ම ශිෂ්‍යත්ව දිනාගෙන ඉදිරියට එන්න දක්ෂයෙක් වෙන්න කැමති නම් අදත් ඔබ භාවනාව අතාරින්න එපා. භාවනාවේ පින හැම දිනකම කිසියම් වෙලාවක් කළ යුතු කාර්යයක් බවට පත් කරගන්න. එකිනෙම දෙනාම සිහියට ගත යුතු අදහසක් වෙනවා. විසම් අධිෂ්ඨානයේ බවට පත් කරගන්න. පින්වතුනි, අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ටිකක් සිහි කරලා මෙනෙහි කරලා උන්වහන්සේගේ ගුණ විමසීම, නැවත නැවත බුදු ගුණ විමසීම, බුදු ගුණ සිහි කිරීමට කියනවා බුද්ධානුස්සතිය කියලා. අනුස්සතිය කියලා කියන්නේ නැවත නැවත සිහි කිරීමට. බුදු ගුණ නැවත නැවත සිහි කරනකොට ඒකට අපි කියනවා බුද්ධානුස්සතිය කියලා. ඉතින් අද දවසේ අපට නියමිත භාවනාව බුද්ධානුස්සතිය. අපි බුදුහාමුදුරුවෝ ගැනයි සිහි කරන්නේ, බුදුහාමුදුරුවෝ ගැනයි විමසන්නේ. ඒ නිසා අපි මේ පැය දෙකම බුදුරජාණන් වහන්සේ ගැන හොයනවා, විමසනවා. අන් උන්වහන්සේ ගැන විමර්ශනයක් සැදී බුදුගුණ භාවනාවක් පිළිබඳව කියලා දෙනවා. මින් අනතුරුව අපි ටික වෙලාවක් පුරුදු විදිහට ලෝකේ සම්මතයේ දෙන විදිහට අපි ටික වෙලාවක් භාවනා කරලා ඉන් අනතුරුව අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව තවදුරටත් සොයා බලමු, විමසා බලමු. දැන් එහෙනම් අපි ටික කවුරු ටික වෙලාවක් භාවනා කරන්න සූදානම් වෙමු. මම ඒ ගැන වැඩි විස්තර කතා කරන්නේ ඉදිරියට. ඒ ගැන අපිට කතා කරන්න ඉඩ ලැබෙන්න පුළුවන් කම තියෙන නිසා. දැන් අපි කවුරුත් පහසු ඉරියව් හදාගෙන වාඩි වෙන්න ඕන. භාවනාවදී විශේෂයෙන් වැදගත් වෙනවා පිළිවිපක්ෂී ආයනං පරියන්කය, කාන්තාපක්ෂී ආයනං අර්ධ පරියන්කය. පුළුවන් තරම් කය ඍජුව තියෙන්නට ඕන. පොදු ඇට පෙළ බෙල්ල හොඳට කෙලින් තියෙන්න ඕන, ඇද වෙලා තියෙන්න බෑ. හොඳට නිර්ගමනය කරන්න, හොඳට ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙන්න ඕන. ඒ සඳහා ඒරියව පවත්වන්නට ඕන. පුළුවන් තරම් පුරුදු වෙන්න බිත්තියකට හේතු නොවී කෙලින් ඍජුව කය තබා ගන්න. එහෙම තබාගෙන අපි අත් දෙක ඔසවල නලලතට අරගෙන, පපුව ළඟට නෙමෙයි නලලතට දැත් අරගෙන, ඔබ දන්නවා නෙළුම් මලක ස්වභාවය, පිපෙන්න කලින් නෙළුම් පොහොට්ටුවක ස්වභාවයෙන් අත වන්දනාවට ගන්නෙ. නිකම්ම එහෙට මෙහෙට ඇඟිලි විදුවගත් එකක් නෙමෙයි. නෙළුම් මලක් පිපෙන්න කලින් ස්වභාවය කෙබඳුද, ඒ ආකාරයට අත් දෙක නළලතට අරගෙන බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගෙන ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන දැන් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නේ, බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙන අපි උන්වහන්සේට වැඳ නමස්කාර කරමු. බලනකොට මෙහෙම කියන්න කලබලෙන් කියන්නේ මම කියලා ඉවර වෙනකන් පටන් ගන්න. සමහර වෙලාවට මම කියලා ඉවර වෙනත් කලින් ඔය ඇත්තෝ කියලා ඉවරයි. එහෙම වෙන්නේපා අපි බොහොම සාන්ත වෙන්න ඕන භාවනාවේදී. මම කියලා අවසන් වෙනකන් ඉඳලා අර බුදුරුව දෙස බලාගෙන මට හිතා ගන්න පුළුවන් කියවන හදින් කියවන වේගයෙන් මේ හිතට අරගෙනද කියන්නේ කියලා. එනිසා ඒක හිතට අරගෙන අනේ මේ බුදුහාමුදුරුව දිහා බලාගෙන ඉන්නවා කියන අදහස මතුවෙන විදිහටම තමන්ගේ හිත නිවැරදි කරගෙන ඒ වචන උච්චාරණය කරන්න ඕන. හොඳයි. සාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ භාග්‍යවතුන්
බුදු රජාණන් වහන්සේ බුදු රූපයක්
බුද්ධ ප්‍රතිමාව තමන්ගේ හිතේ අරමුණු කරගෙන ඒ කියන්නේ හිතෙන් දර්ශනය කරගන්නවා. දැන් හිතට පේනවා බුද්ධ රූපයක්. ලස්සන බුද්ධ රූපයක් තමන්ගේ හිතේ දර්ශනය කරගෙන ඒ බුදු රූප මෙකින්න නොදී සිඳින්න නොදී රැක බලාගෙන ඒ දෙසම බලාගෙන මේ කියවන බුදු ගුණ කියන්න එපා තමන්ගේ සිතෙන්. මාතිය වෙලාව සංකලාට පස්සේ තමනුත් වතාවක් ඒ බුදු රූප දෙස බලාගෙන මෙනෙහි කරනවා. සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ක්ලේශ ධර්මයන්
ප්‍රත්‍යක්ෂ කළ බැවින්ද
වසරින් වැඩෝ බැවින්ද සංකාර විකාර ලක්කන පඤ්ඤප්ති
Thank you.
ක්ලේශ පටලයෝ නැවත නූපදවමි ගමන් ගත් දෙවින්ද දීපං කරනම් ඔබ වහන්සේ අනුත්තර සීලස්කන්ධයෙන් සමන්වාගත වන බැවින් අනුත්තර Thank you. නතර කරන.